ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
කැංගරු දේශයේ සිංහල පොත්.
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශයේ සිංහල පොත්.
කැංගරු දේශයේ සිංහල පොත්. එහෙමනම් තවත් මාසයක අපි හමු වෙනවා ඔස්ට්‍රේලියාවේ අපේම ශ්‍රී ලාංකික ප්‍රජාව අතරින් බිහිවුණු තවත් සිංහල ග්‍රන්ථයක වතගොත ඔබට හෙළි කරන්න. ඒ වගේම මේ ග්‍රන්ථයේ නිමවුම්කරුවා ඔබට හඳුන්වා දෙන්න. බොහෝ වෙලාවට මේ විශේෂාංගයෙන් අපි ඔබට අරගෙන එන්නේ ප්‍රාන්ත දෙකකින් බිහිවෙන නිර්මාණ. මොකද බහුතරයක් සිංහල ජනප්‍රජාවේ මේ ප්‍රාන්ත දෙකේ නිසා, වික්ටෝරියා ප්‍රාන්තයයි නිව සවුත් වේල්ස් ප්‍රාන්තයයි. නමුත් බොහොම කලාතුරකින් අපිට අනෙකුත් ප්‍රාන්තවලත් ලේඛනයේ යෙදෙන අපගේ ලේඛක ලේඛිකාවන් හමු වෙනවා. ඔවුන්ගේ රසවත් නිර්මාණ හඳුනා ගන්නට කියවන්නට ඉඩක් ලැබෙනවා. දැන් මේ මාසයේ මේ ඔක්තෝබර් මාසයත් අපිට ඒ වගේ බොහොම සුවිශේෂී වුණු මාසයක්. අපේ මෙවර නැවතුම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සිට නවකතාකරණයේ යෙදමින් මේ අපූර්වතම නිර්මාණ බිහිකරන ලේඛිකාවක් ඔබට හඳුන්වා දෙන්නත්, ඇගේ නවකතා අතරින් එක් නවකතාවක් පිළිබඳවත් අවධානය යොමු කරන්න අපි කැමතියි. මේ නවකතාවට ප්‍රස්තුත වෙලා තියෙන කාරණාව ඇත්තටම ඔස්ට්‍රේලියාවටත් සුවිශේෂී වුණු කාරණාවක්. අපි දන්නවා මේ අනවසර යාත්‍රා මගින්, බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට එනවා කියලා අපි කොයි කවුරුත් සාමාන්‍ය කටවහරට කියන්නේ. ඉතින් මේ ප්‍රශ්නය ඇත්තටම ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන ප්‍රශ්නයක් මේ රටේ. ඉතින් පත්වන ආණ්ඩු බොහොමයක් මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න ඒ රටවල් සමග යම් යම් එකඟතාවලට එළඹුණා. අපි දන්නවා අපේ මව්බිම ශ්‍රී ලංකාව සමගත් යම් එකඟතාවලට එළඹෙන්නට සිද්ධ වුණා මේ රටේ මධ්‍යම රජයට. කොහොම හරි මේ අනවසර සංක්‍රමණික ප්‍රශ්නය මූලික කරගෙන එයට ශ්‍රී ලංකාවෙන් අපිට අහන්නට දකින්නට ලැබෙන අත්දැකීමුත් එකතු කරගෙන මේ රසවත් කතාව නිර්මාණය කරපු ලේඛිකාවත් ඇගේ නිර්මාණයත් පිළිබඳව තමයි අපි කතා බහ කරන්නේ. අපි දු යාත්‍රා කළෙමු. ආචාර්ය පද්මා ජයන්ති ජයවර්ධන තමයි මෙහි ලේඛිකාව. මේ නවකතාව ගෙතිලා තියෙන්නේ බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාවට යන්නට උත්සාහ දරපු පුත්තලම ප්‍රදේශයේ තරුණ පිරිසකගේ අත්දැකීම් වට. ඉතින් මේ කතාවේ අත්දැකීම්, මේ කතාවේ තියෙන සිදුවීම් වගේම ලේඛිකාවත් එක්කත් කතාබහ කරමින් මේ අපූරු පොත අපි හැමනම් මේ අපිට ලැබිලා තියෙන කාලයේ අතරතුරේදී රසවිඳිනට උත්සාහ කරමු. දැන් ආචාර්ය පද්මා ජයන්ති ජයවර්ධන අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින්නේ. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපිට බොහොම සතුටුයි මේ ඔබ වාලුතින් අඳුනා ගන්නට ලැබීම පිළිබඳව, ඒ වගේම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ලේඛනයේ දින තවත් ලේඛිකාවක් හඳුනා ගන්නට අවස්ථාව ලැබීම පිළිබඳව. මේ වගේ මේ අනවසර සංක්‍රමණික ගැටලුව පිළිබඳව වන කතාවක් නවකතාවකට ගොනු කරන්නට ඇයි ඔබ අදහස් කළේ?
ඒකට හේතුව මෙහෙමයි. මම මේ නිතරම මේ මාධ්‍ය මගින් මේ ගැන කතා වෙනවා. ශ්‍රී ලංකා කියන වචනේ කියවෙනකොටම බෝට්ටුවෙන් අනවසරයෙන් ඉල්ලීගල් මයිග්‍රන්ට් ඒ වගේ වචන මේ ඔස්ට්‍රේලියානු මාධ්‍යෙන් හැමතිස්සෙම කියනකොට ඇඟිලි වැටෙනවා. හරි කනගාටුව කපස්තාවයකට පත් වෙනවා. අපි වැඩ කරන තැඹල විශ්වවිද්‍යාලවල අය වුණත් ඉතින් අපියා බලන්නේ අමුතු විදිහකට. ඉතින් මම ඒ හින්ද මේගොල්ලොන්ගෙන් ටිකක් උනන්දු වුණා. මේ ඉන්නවා බෝට්ටුවෙන් ඇවිල්ලා පදිංචිලා සාර්ථක ජීවත් වෙන අය. තව එළියට එන්න දඟලන තාවකාලික වීසා බලපත්‍ර අරන් එළියට ආපු කීප දෙනෙකු මට මුණ ගැහුණා. නමුත් ඒ අයට විරුද්ධව නඩුව යනවා. එයාව අපහු යවන්න ඉඩ තිබුණා කියන තත්ත්වය තමයි හිටියේ මේගොල්ලන්. ඉතින් මම ඒගොල්ලන්ගේ විස්තර අහලා දැනගෙන ඒ අයගේම කතාව නෙමේ, ඒ අය සමහර චරිත එහා මෙහා කළා. මම තව චරිත කීපයක් අඩංගු කළා. සිංහල පිරිමි හත් දෙනෙක් දෙමළ කණ්ඩායමක් එක්ක පුත්තලමේ ඉඳන් එන කතාවක් මේ එල්ලි ගැතුවේ. මේකේ කරුණු ඇත්තටම ගොඩක් සත්‍ය කරුණු අවශ්‍ය වෙනවා. මොකද මේ බොරු ලියන්න බැහැනේ. දැන් මේ ඇත්තටම සිද්ධ වෙන දේවල් ලියන්නත් ඕන. ඒවා ගොඩක් ලියන්නත් බැහැ රජයට, මේ ඔස්ට්‍රේලිය රජය සම්බන්ධ නිසා. එහෙනම් මම සෑහෙන්න පරීක්ෂණ කටයුතු කරන්න වුණා. සිදුවීම් ගොඩක් සත්‍යද දිගව දිනවක වාහන හොයාගන්න සිද්ධ වුණා. ලංකාවේ දේශපාලන තත්ත්වෙත් මේකට අදාළයි. මොකද මේ මන්ත්‍රී කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුත් ආවා. ඉතිං ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්ති ගැනත් ක්‍රිස්මස් අයිලන්ඩ් කොකොස් ඇල් ඒව ගැනත් පොඩි පර්යේෂණ කරන්න වුණා. හැබැයි මට හිතුණා ඒකේ මම මේ අයගේ සත්‍ය තත්ත්වය පෙන්නනවා කියලා. මේ අය අසරණ වැදගත් මිනිස්සු රැවටිලා මේ ඇවිල්ලා තියෙන්නේ.
අද අපි මේ කතාබහ කරන අපිදු යාත්‍රා කළෙමු කියන මේ නවකතාවේ කතුවරිය ආචාර්ය පද්මා ජයන්ති ජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකාවේ මොරටුව සරසවියේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරියක් විදිහට කාලයක් සේවය කළා. ඊට පස්සේ ඇය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ සරසවි කීපයකම සේවය කරපු තැනැත්තියක්. ඇය මීට කලින් සිංහල ග්‍රන්ථ හතරක් සහ ඉංග්‍රීසි ග්‍රන්ථ දෙකක් රචනා කළ තියෙනවා. සිංහල නවකතා හතරක් මීට කලින් නැග අතින් බිහි වෙලා තියෙනවා. එයා දැන් එහි පුරවැසියෙක් චාරුණී සඳලිගේ කතාව අකලට පරවෙන්න ඇයි මල් පිපෙන්නේ කියන නවකතා හතර. ඇගේ පස්වනි නවකතාව අපිදු යාත්‍රා කළෙමු නවකතාව පිළිබඳවයි අද අපි මේ කැංගරු දේශයේ සිංහල පොත් අපේ විශේෂංගෙන් අවධානයට ලක් කරමින් සිටින්නේ. දැන් ජයන්ති, මං මීළඟට දැනගන්නට කැමති, සාමාන්‍යයෙන් දැන් ඔබ නවකතාවක් රචනා කරද්දී මේ චරිත ගොඩනැංවීමේදී ඔබ මොනවද මේ සැලකිල්ලට ගන්න විශේෂතා කරුණු?
මම සාමාන්‍යයෙන් ලියන්නේ සත්‍ය කරුණක් ආශ්‍රය කරගෙනමයි. සත්‍ය පුද්ගල ජීවිපුද්ගලයක් ගැන ආශ්‍රයෙන්මයි. එතකොට මම හදන්නේ යම්කිසි පණිවිඩයක් දෙන්න. මම ලියන්නේ යම්කිසි කරුණක් මගේ හිතට කා වැදුනාම ඒ වෙනුවෙන් මා ලියන්න ඕනේ කියන පෙළඹීමක් එනවා මගේ. පළවෙනියට පාර මේ අකලට පරවෙන්න ඇයි මල් පිපෙන්නේ කියලා කතාලියුනේ මම පාසල් ශිෂ්‍යාවක්. පාසලේ ඉන්නකොට අපේ රසායන විද්‍යාගාරයේ පොඩි අනතුරක් සිද්ධ වුණා. ඒ අනතුර සිද්ධ වෙනකොට මම හිතේ ඊට යාබද භෞතික විද්‍යාගාරේ. අතන අනතුර සිද්ධ වුණේ ඇසිඩ් බෝතල් වගේක් උඩට ළඟෙක් වැටිලා. නමුත් ඒ ළමයාගේ යාළුවෝ සියලු දෙනාම පන්තියේ එළියට පැනගෙන දුවගෙන ගියා. අපේ පන්තියේ ළයටත් යන්න කිව්ව හැමෝම මම විතරක් එතෙන්ට ගිහින් එතන ගුරුතුමියයි විද්‍යාගාර පාලක පුද්ගලයායි අපි තුන්දෙනා තමයි ළමයට උපකාර කළා, ප්‍රතිකාර ලබා ගන්න උදව් කළේ. ඒ සිද්ධිය මගේ මනසේ තදින් බලපෑවා. මොකද මගේ ඇඟේ තකම තියෙනවා ඒ වෙලාවේ ඒ ඇසිඩ් වලින් පිච්චිච්ච පැල්ලම් අතේ කකුලේ යුනිෆෝම් එකට වැහින්නේ නැති ස්ථාන පිච්චිලා තිබුණා. ඉතින් මම ඒ ළමයාගේ ජීවිතේ කොහොම ඇද්දි කියලා හොයලා බැලුවා. මං ඒගොල්ලෝ නිකන් විස්තර වෙලා මං හිතුවා මේ ළමයාගේ කතාවත් කිට්ටු කරලා මගේත් මගේ යාළුවන්ගේ අත්දැකීම් එකතු කරලා ලස්සන නවකතාවක් ගොඩනගනවා. මේම තමයි අකට පරිණාමය නවකතාව ලියවුනේ. දැන් එයා දැන් ඒ පුරවැසියෙක් හිටු මම ටැස්මේනියාවේ විශ්වවිද්‍යාලයට ආපු ශිෂ්‍යෙක් ගැන ලියන්නේ නිපුන් කියන ශිෂ්‍යගෙන. ඒක එහෙම ඒ ඇත්ත නමක් නෙමෙයි. එහෙම එහෙම ළමෙක් තනි ළමෙක් නෑ. ළමයි දෙතුන් වෙච්චි සිදුවීම් මෙතන තියෙන්නේ. ඒ ළමයාගේ කතාවෙන් මං කියන්න හදන්නේ දෙමව්පියෝ කොහොම හරි ළමයිව රටපටව ගන්න උත්සාහ කරාට කිසිම හැඟීමක් නෑ මේ තියෙන ප්‍රශ්න ගැන. මේ දේක ළමයට මොන වගේ ප්‍රශ්නට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? ඒගොල්ලෝ සන්තෝෂයෙන් දෙමෙහි ඉන්නේ, ඒගොල්ලෝ දුක අපදා දුක් විඳිනවද? මේ ඒව අමලතාත්වල දන්නේ නැහැ. ඒව මම හිතන් කියන්න ඕනේ කියලා ලංකාවේ ඇට දැනගන්න. දැන් එයා දැන් හිපුරසේ පොතේ මයිලිය. ඒක කියවලේ වෘත්ත මම බැලුවා මේ නිපුන්ගේ සහෝදරීට දාලා තියෙන චරිත සඳටි. සඳලිගේ දෘෂ්ටි කෝණයෙන් මම ලිව්වා ඒ සඳලිගේ සම්බන්ධ සිද්ධීන් ටික සඳලිගේ කතාව. චාරුණි කියලා තම පතල් ලිව්වා. ඒත් මේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඒ මගේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් එයා නරුණා. මට ඒකත් අදින් කාවැදිච්ච කතාව. මට එතන ඒ ළමයාවත් මිනිස්සු අඳුරගෙන තිබුණේ නැහැ. එයාගෙන එක එක ඒවා කියනවා. මම හිතුවා එයාගේ ඇත්ත කතාව ආශ්‍රයෙන් නවකතාව බොඩ. නවකතාකාරයාට අවසර තියෙන ඔන්දේ ලියන්න අතින් කාලා. මොකද මේ ජීවිත කතාවල් ලියනවා නෙමෙයි අපි නවකතාවන්නේ ලියන්නේ. ඉතින් ඒක රසවත් වෙන දේවල් අපිට පුළුවන් දා. එහෙමයි මම චාරුණි කතාව.
හොඳයි, එහෙමනම් අද අපි මේ කතා බහ කරන අපිද යාත්‍රා කෙලිමු කියන මේ නවකතාවේ එක්තරා විශේෂිත සංදිස්ථාන කිහිපයකට ඔබව රැගෙන යන්නට මම සූදානම්. මේ නවකතාවේ කොටස් ඉදිරිපත් කරන්නට අද මගෙත් එක්ක සම්බන්ධ වෙනවා මතුරු සිනිවිරත්න.
අපිද යාත්‍රා කෙලිමු නවකතාවේ 30 වෙනි පිටුව. පහසු විදියකට ඈඳිගත් ජැක්සන් ගොඩබිම සිට සැතපුම් භාගයක් පමණ සාගරය තුරට බෝට්ටුව ගමන් කරන තුරු සිට කතා වැනබීය. ජෝසප් පුතේ, මගෙන් වහංගු කරන්න දෙයක් නෑ. උඹල කරන්න හිතාගෙන ඉන්න දෙයක් මට දැනුම් දීපල්ලා. උඹලට හොඳක් වෙන දෙයක් නම් මම මොකට කැමති වෙන්නද? මම නම් හිතුවේ දැන් අපේ මේ මූදු රස්සාවට බාධක අඩුයි කියලයි. නීවියක වුණත් දැන් අපි කොච්චර ඈතට යනවද කියලා හොයනවා අඩුයි. මාළුත් අපිට ඇති තරමට ලැබෙනවානේ. ජෝසප් නුරුස්නා බැල්මක් සිය පියාණන් දෙසට හෙරිය. පියා උපන්නේත් වැල්ලේය. ඔහු මැරෙන්නට සිතාගෙන ඉන්නෙත් වැල්ලේමය. ඕන තරම් ඔස්ට්‍රේලියාවට බෝට්ටු වලින් ගිය උදවිය අසට එහෙ ඉන්නේ. දෙමළයම විතරක් නෙවෙයි, ඇරත්තර වයින්ස්ටෝස් කාර ඇත්තනවා. අර චන්දිකාලේ අජිත් මහත්තයට බැහැල වැඩකරපු චිරාන් මහත්තයත් මේ ගමන යනවා. අර පුත්තලමේ මෙට්ට ෆැක්ටරිය ෆෝමන් වැඩේ කරපු ටිරෝන් හිටන් යනවා. මේක අවිශ්වාස දෙයක් නම් අච්චර උගත් මිනිස්සු මේ වැඩේට සල්ලි දේවිද? ජැක්සන් මූවින් නොබැන අහස දෙස බැලුවේය. ඉන්පසු සිය බෝට්ටුව වෙත දෙනෙත් යොමු කළේය. තාත්තා මේ බෝට්ටුව විකුණන්න කැමති වුණොත් අපිටත් ලේසියෙන්ම මේ ගමන යන්න පුළුවන්. අවුරුදු දෙකකින් අපි සල්ලි ඉවන්නම්කෝ අම්මටයි තාත්තට අතපය නොහල සැපට ඉන්න. මා විශ්වාස කරන්න තාත්තේ. ජැක්සන් මුනිවත රැක්කේය. තාත්තේ, මොකද තාත්ත කියන්නේ? ජෝසප් නැවත නැවතත් විමසයි. අවසානයේදී ජැක්සන් සිය කුළුඳුල් දරුවා දෙස සෙනෙහසින් බැලීය. හොඳයි, හොඳට හොයල බලල ඔය වැඩේට බැහැපල්ලා. ජෝසප් සොම්නසින් සිනාසුනේය. ඉන්පසු දවස පුරාම ඔහු තනිවම සිනාසෙමින් අනාගත සිහින දකමින් සිටියේය. ඔස්ට්‍රේලියාවට ගොස් වැදගත් මහතෙකු යටතේ බෝට්ටු ඉදිකිරීම් කටයුතු වැනි දෙයක් කරන සැටිත් ලැබෙන මුදලින් පියර් වීදුරුවක් තොලගාමින් සුද්දෙක් මෙන් ඉංග්‍රීසියෙන් කතාබහ කරන අන්දමත් මුදල් ලෙවා මව්පියන්ට සැපසේ වාසය කිරීමට ඉඩ සලසන ආකාරයත් ඔහුට විචිත්‍රව මැවී පෙනුනේ.
දැන් ඔබේ මේ අදාපිද කතාබහ කරන නවකතාව, ඔබේ පස්වෙනි නවකතාව අපි දූ යාත්‍රා කළෙමු නවකතාවට ඔබ මේ ආකාරයෙන් අර කලින් ප්‍රශ්නයට ඔබ උත්තර දුන්නනේ චරිත ඔබ ගොඩනගවන්නේ කොහොමද කියලා. දැන් මෙතනත් ඉන්නවා චරිත ගණනාවක් මේ පොතෙත්. මේ ජැක්සන්, එතකොට මරියසෙල්, ජෝෂප්, ඩග්ලස් මේ වගේ නොයෙකුත් චරිත. අපි දන්නවා දැන් මේ අනවසර බෝට්ටු වෙනවා, මේ ප්‍රශ්නේ පිළිබඳව කතා බහ කරනවා, අපේම ජන කොට්ටාශ විසින් සිදු කරන මේ කර්තව්‍යයන් පිළිබඳව අපි අපිම නොපැහැදීමෙන් ඉන්නවා, ඒවට දෝෂාරෝපණය කරනවා, එහෙම නොයෙකුත් තත්ත්ව. නමුත් මේ කතාව කියවද්දී ඒකේ තවත් පැත්තක් තියෙනවා කියන එක පාඨකයාට දැනවන්නට ඔබ උත්සාහ කරලා තියෙනවා. මේ උත්සාහය පිළිබඳවත් මම ටිකක් දැනගන්න කැමතියි.
හරියට හරියට ලුක්ෂි, අපි සංවේදී වෙන්න ඕනේ මේ අය ගැන. මට මගේම මිත්‍රයෝ මට කියලා තියෙන අනේ මුන්ින්ද අපිට ලැජ්ජයි මේ රටේ ඉඳක් කියලා. ඒ වුණාට ඒ අයත් සිද්ධ වෙන්නේ ඇයි ඒගොල්ලෝ ඒක එක පුද්ගලයා මම ගත්ත ඇයියාවේ අව මේ පිස්සුලටන්නාව නෙමෙයි මේ හේතුවක් ඇතුළේ ආවේ ප්‍රශ්නයක් නිසයි මේ ආවේ. මේ රැවටුණා මෙහෙම කෙනෙක්ට ඒව ඔක්කොම මිනිස්සු දන්නේ නැහැ. මේ පොත ඇත්තටම තව දිගයි, පිටු 600ක පොතක්. මේ ප්‍රකාශකයා කිව්වා මට, කිව්වානේ මේ දිග වැඩි ලංකාවේ මිනිස්සුන්ට ඔයාලට වගේ වෙලාව නැත් පිටු 600ක් කියවන්න, මේක කඩන්න ඕනේ දෙකට, මෙන්න මෙතනින් කඩපු කියලා. ඔය කඩපු තැන් තමයි ඔය පොත අවසන්නේ. ඔක හොඳම රසවත් කොටස තියෙන්නේ දෙවෙනි කොටසේ. ඒ කතාව එළියට එනවා පෙරමුණුට ශිදාන් කියලා එක තියෙන. හැබැයි මේ හැම කට්ටියම ඉන්නෝ ඒක දැන් තාම ප්‍රකාශිතපත් කරේ නෑ මම. මොකද මේ පොත් ටික ප්‍රකාශ කළා ලංකාවේ මෙහෙට ගෙව්වහම. ඊට පස්සේ තමයි මේ කොවිඩ් ප්‍රශ්නේ උනේ. මට ආසාවක් තිබුණා සිඩ්නි, මෙල්බර්න් නගරවලට ගිහිල්ලා පොත මේ මගේ මිතුරු මිත්‍රියෝ කැඳවලා පොඩි උත්සවයක් කියලා පොත පිළිගන්න. ඒක කරන්න ලැබුණ නැති ඉතින් මම දෙවෙනි කොස්ත ප්‍රකාශයට පත් කරන එපා කියලා තියෙන්නේ. මම හිතන්නේ ලබන සැප්තැම්බර් වලට කියලා. ගන්න මං අදහසක් තියෙනවා.
අපි දු යාත්‍රා කළෙමු නවකතාවේ 102 වෙනි පිටුව. ජෝසප් සිල්වා අධිමදි කරමින් ගාටමින් මෙන් ආගමන නිලධාරියා සිටි මේසය අසලට පැමිණියේය. භාෂා පරිවර්තකයාගේ සේවය ඔහු සතුටින් ලබා ගත්තේ ඉංග්‍රීසි නොදන්නා නිසා නොවේ. කීමට සුදුසු වචන තෝරන්නට කාලය මිඩංගුණ කර නැනවත් පිළිතුරු සැපීම වඩා යෝග්‍ය බව ඔහුට හැඟුණු නිසාය. නම ගිනිගේ ජෝසප් සිල්වා. උපන්දිනය සස්ථානය 1990 ජූනි 11. ලිපිනය අංක 50 බොස්කෝපටු මග මාලිගා කඩේ. හැඳුනුම්පත් මොනවද තියෙන්නේ? චෙල්වා කීවා හැඳුනුම්පත් මුකුත් අරගෙන එන්න එපයි කියලා. මං ඒව ගෙදර තියලා යාවේ. හායකට කමක් නැහැ. ජෝසප් මට ඇත්තම කියන්න. ජෝසප්ට කීයක් හම්බුණද වයිස් කැප්ටන් කම කළාට? කීයක්වත් නැහැ. මං ජෝර්ජ් මහත්තයට උදව් කළේ ඒ මහත්තයට ටිකක් විවේක ගන්න පුළුවන් වෙන්නයි මට කම්මැලි හින්දායි. අපි ආවේ අතින් ගෙවලා. කීයක් චෙල්වට ගෙව්වද? රුපියල් 105 ගානේ තමයි අපි ගෙව්වේ. අපි කිව්වේ සිංහල කට්ටිය දෙමළ අය චෙල්වගේ නෑදෑයෝ නිසා අඩුවෙන් ගෙව්ව කතාවක් චෙල්වා කිව්වා. ඇයි ඔබ මේ වගේ භයානක ගමනක් ආවේ? මොහොතෙදි ජීවිතයට අනුතුරක් වෙන්නත් ඉඩ තිබුණා. දැන් මේ හිරේ යන්නත් සිද්ධ වෙනවා. ජෝසප් හිස කැසුවේය. සත්‍ය පැවසිය යුතුයයි ඔහුට සිතුනි.
අපි අද දවසේදී මේ සාකච්ඡා කරමින් සිටින්නේ කැංගරු දේශයේ සිංහල පොත් මෙවර විශේෂාංගෙන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සිට ලේඛනයේදෙන ආචාර්ය පද්මා ජයන්ති ජයවර්ධන විසින් රචිත ඇගේ පස්වෙනි නවකතාව අපිදු යාත්‍රා කළෙමු. අනවසර සංක්‍රමණිකයන් විදිහට බෝට්ටුවකින් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ආපු ශ්‍රී ලාංකික පිරිසක් වටා ගෙතුණු කතාවක් තමයි මේ. දැන් ජයන්ති, මේ කහගෙන ඉන්න අපිට, ඒ වගේම මම දන්නවා ශ්‍රාවකීන්ටත් යම් කුතුහලයක් ඇති වෙනවා. දැන් ඔබ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සිට මොනවද කරන්නේ? ඔබ පිළිබඳව වතගොත ටිකක් දැනගන්න. ඔබ ලංකාවෙත් ලේඛනය කළාද, නැත්නම් මෙහිට ඇවිල්ලා පටන් ගත්ත දෙයක්ද? අපිට ඒ පිළිබඳවත් විස්තර ටිකක් කියන්නකෝ.
මම ලංකාවේ බස්නාහිර පළාතේ ඉඳලා හැදෙන වැඩ කෙනෙක්. මම පාසල් යන කාලෙත් පොඩි පොඩි ලිපි ලිව්වා පුවත්පත්වලට. මම ලේඛනයට දක්ෂයි. මම විද්‍යාව ඉගෙන ගත්ත උනාට මමගේ රචනා හිම අපගේ සිංහල ගුරුවරු හැමතිස්සම වර්ණනා කරනවා. මට අවුරුදු 18ක් වෙනකොට මම ඔය උසස් පෙළ ඉවර වෙලා මට යන්න ලැබුණ සෝවියට් දේශේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරේ මම භූවිද්‍යාව ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මම ඒ ශිෂ්‍යත්වය ලැබුණා කියා. ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා මොර්ටු විශ්වවිද්‍යාලයේ කථාචාර්යෙක්. මම 90 වසරේ ජස්මේනියාවට ආවා සප්තවාර්ෂික නිවාඩුව ගත කරන්න අවුරුද්දක් ඉන්නේ. 91 ආපහු ගිල්ල මම බොහොම පහදුනා ඔස්ට්‍රේලියාවට. මම 95 තමයි ආපහු ආවේ මෙලිස්තර පදිච්චි. මම ඔස්ට්‍රේලියාවේ සිද්දර්තිනා ඔස්ට්‍රේලියාවේ හෝබාට් නගරයේ, සිඩ්නි නගරයේ, ඊළඟට පර්ත් නගරයේ මම ඇවිල්ලා දැන් ඔද්දු 8යි. මම මෙහෙත් කර්ටින් විශ්වවිද්‍යාලේ වැඩ කරා. දැන් මම විශ්‍රාම අරගෙන ඉන්නේ. හැබැයි ඒත් තාවකාලික වැඩ කරනවා.
හොඳයි, ඒ විස්තර දැනගැනීමට ලැබීම සතුටක්. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල සිට සිංහල ලේඛනයට උර දෙන ඔබ වැනි ලේඛක ලේඛිකාවන් ඉතාම වටිනවා. ඒ වගේම ඒ ලේඛනයේ දෙන පුද්ගලයන් වටා තියෙන පරිසරය, ඔවුන්ට ඒ ශක්්‍යතාවය ලැබුණේ කොයි වගේ පරිසරයක් තුළ හිඳිමින්ද කියන කාරණාව පිළිබඳව දැනගන්න ශ්‍රාවකයන් විදිහට බොහොම කැමති. ඉතින් ඔබේ තතු විතෙල් දරව් කළාට බොහොම ස්තුතියි. ජයන්ති, අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි, දැන් මේ ඔබගේ පස්වෙනි නවකතාවත් බිහි වුණා. දැන් ඔබ කිව්වා මේකේ දෙවෙනි කොටසත් මේ එළි දකින්නට නියමිතයි කියලා. ඊට අමතරව ලේඛනය සම්බන්ධව ඔබගේ බලාපොරොත්තු ඉදිරි සැලසුම් පිළිබඳවත් අවසාන වශයෙන් දැනගන්න කැමති.
මම මේ දවස ලියාගෙන යන කතාව මේක මේ සෝවියට් දේශයේ මේ අර මම කිව්ව සෙන්ට් පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ පිරිමි ශිෂ්‍යෙක් ගැන, රුසියානු ශිෂ්‍යෙක් ගැනයි. එයා තමයි ප්‍රධාන චරිතේ. මේක මමත් ඉන්නවා කොනක ඉතිං අර උපචරිත වශයෙන්. මේකේ විශේෂත්වය තමයි මේක මම භාෂා තුනෙන්ම ලියාගෙන යන්නේ, සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, රුසියන් භාෂාවෙන්. ලියනවා කොටසක් අයක හරවනවා අනිත් භාෂාවට. මේක විශේෂත්වය තමයි කෙනෙක් උපචරිතයක් රඟපානවා. මේක ඒ තයි චරිතය තමයි රුසියාවේ නායක ව්ලාදිමිර් පුටින්. ව්ලාදිමිර් පුටින් මම එකටම විශ්වවිද්‍යාලයට ඇතිලා එකටම විශ්වවිද්‍යාලයෙන් පිටිවිච්චායි. හැබැයි ඔහු ඉගෙන ගත්තේ නීතිය. ඔහු හැදෑරුවේ නීතිය, මම වෙනම පාටම. නමුත් හැන්ස්වාද දවස්වල ශිෂ්‍යෝන්ගේ පාද තියෙන ඔහු මං මුණ ගැහිලා තියෙන හොඳට නිතර. මේ මගේ කතාවේ ප්‍රධාන චරිතයේ මිත්‍රයෙක්. එයාට අපි ඒ දවස්වල ව්ලාදිමිර් නෙමෙයි වලෝද්‍ය කියන්නේ. වලෝද්‍ය කියලා ඔහුට අපිට ඔබම හින්දෑරි අහිංසක කොල්ලෙක් ඒ කාලේ. දැන් ඉතින් ලෝකෙම බය කරගෙන ඉන්නවා.
දැන් මං හිතන්නේ මේ මේ ව්ලැඩ්මීර් පුටින් ගැන මේ බයෝග්‍රැෆි එකක් වගේ ඔහුගේ ජීවිත කතාව වගේ එකක් ලියනවා නම් මේ අපිට ඒසදා හොඳ අත්දැකීමක් ඇති කියලා මට හිතෙනවා.
තියෙනවා තියෙනවා. මං හිතන්නේ ව්ලැඩ්මීර් පුටින් කැමතිවල්
ලියනවා. ජයන්ති කියන කතා අනුව මට ජයන්තිගේ කතාව මනක් කල්පිතව මේ මට මේ ඒක නිර්මාණය කරගන්න මේ හිතෙනවා ඇත්තටම.
හොඳ ලේඛිකාවක් කියන්නේ හැම ලේඛකයෙක් හැම පුද්ගලයා ගාවම තියෙන කතාවක්
ඇතුළේ.
ඒක ලිව්වට පස්සේ තමයිම ලියවෙනවා. ඒකයි ඊට පස්සේ ඒක අසනීපයක් වෙනවා ලියන්න ඕන වෙනවා.
ඇත්ත. ඔබ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. එය ඇබ්බැහිවීමක්. එය එක්තරා අන්දමකින් විනෝදාංශයක්. එක්තරා අන්දමකින් තමන් තමාවම කියවා ගැනීමක්. තවත් පැත්තකින් බැලුවොත් එහෙම තමන් තමන්වම සොයා ගැනීමක්. ඉතින් මේ නොඑක ආකාරයෙන් තම තමන්ට ආරෝපණය කරගනිමින් විඳින, ඒ වගේම ඒ තමන් විඳින ද අනිත් අයට විඳින්නට ඉඩකඩ සලස්වන ඔබ වැනි ලේඛිකාවන් ලේඛකීන් හින්දා තමයි මේ අපි සංක්‍රමණය කරලා තියෙන මේ දේශේත් සිංහල භාෂාව රැකෙන්නේ, ඒ වගේම සිංහල පත පොත කියවන පිරිසක් බිහි වෙන්නේ. ඉතින් අපි සුබපැතුම් අරගෙන එනවා ජයන්ති ඔබට. ඉතින් අපිට පෙරනිමිති පහළ වෙනවා ඉදිරියේදී රසවත් නිර්මාණ ඔබතුමින් බිහි වේවි කියලා ඔබගේ කතා හරහා, ඔබ හෙළිදරව් කරන තොරතුරු හරහා. අපි ස්තුතිය පළ කරනවා SBS සිංහල වැඩසටහනේ මේ කැංගරු දේශේ සිංහල පොත් අපගේ විශේෂාංගයට කතා බහ කරන්න අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. අපගේ සුබපැතුම් ඔබට ඔබගේ ඉදිරි නිර්මාණ සඳහා.
බොහොම ස්තුතියි දිරක්ෂි ඔබත් SBS ස්තුතියි. අපි නැවත හමු.
කැංගරු දේශේ සිංහල පොත්.
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශේ සිංහල පොත්.
කැංගරු දේශේ සිංහල පොත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.